විනිවිද ජනතා මත විමසුම.
ඔස්ට්‍රේලියාවේ කාලීනව වැදගත් වන කරුණු පිළිබඳ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් විමසුම.
සෑම මසකම අවසන් අඟහරුවාදා ඔබ වෙත ගෙනෙන විනිවිද ජනතා මත විමසුම විශේෂාංගය සමගිනුයි අද දවසේ ඔබ එකතු වෙන්නේ. වර්තමානයේ ඔස්ට්‍රේලියානු රජය තාවකාලික වීසා හිමියන්ට හඳුන්වා දී ඇති අලුත් නීති හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලබා ගැනීමට එම්ප්ලොයර් ස්පොන්සර්ෂිප්ස් වීසා කාණ්ඩය වෙත යොමුවෙන්න බොහෝ දෙනාට සිදුවෙලා තියෙනවා. ඉතින් සේවායෝජකයෙකු සමග දිගු කලක් සේවාවේ යෙදීමට සිදුවන මේ වීසා කාණ්ඩේ රැකියාවක් සොයා ගැනීමට මෙන්ම රැකියාවක නිරත වන අතරතුරද වීසා හිමියන්ට බොහෝ ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙනවා. මේ සම්බන්ධයෙන් පවතින නීති රීති යම් පමණකට වෙනස් කිරීමට ඔස්ට්‍රේලියානු රජය පසුගියදා කටයුතු කළා. මේ පවතින ගැටලු සහ අභියෝගතා ගැන තම අත්දැකීම් අපත් සමග බෙදාගන්න ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත සහ ටෙරිටරිවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් අපත් සමග සම්බන්ධ වුණා. ඉතින් අපි මුලින්ම යොමු වෙන්නේ නොදර්න් ටෙරිටරියේ ඩාවින් වල ජීවත් වන ඕනෙල් අමරතුංග වෙත. ඕනෙල් කියන්නේ මෙල්බර්න් වල ඩීකින් විශ්වවිද්‍යාලයේ ඩිජිටල් මීඩියා සම්බන්ධ උපාධිධාරියෙක්. එම්ප්ලොයර් ස්පොන්සර්ෂිප් එකක් හෝ ශේෂ්ත්‍රය රැකියාවක් සොයාගෙන ඩාවින් වලට පදිංචියට යාමට ඔහු තීරණය කරනවා. ඉතින් ඒ සම්බන්ධව තමන්ගේ අත්දැකීම් ඔහු අපත් සමග මේ විදිහට බෙදාගත්තා.
2016 අන්තිමට තමයි මම ග්‍රැජුවේට් වුණේ. නමුත් ඊට පස්සේ මම බැලුවා ස්ථිර ජොබ් එකක්, ස්ථිර මගේ ෆීල්ඩ් එකට රිලේටඩ් ජොබ් එකක් හෙව්වා ගොඩාක්. හැමතැනට මගේ මම ඇප්ලයි කරා. මම දන්න කියන ඇයටත් කිව්ව. නමුත් ලොකු ලක් එකක් තිබුණේ නැහැ එහෙම ස්ථිර ජොබ් එකක් ගන්න. ඉතින් ඊට පස්සේ මම මගේ 485 මගේ ග්‍රැජුවේට් වීසා එක මම ලොජ් කරා මෙල්බර්න් ඉද්දිම. මම එහෙම ඉඳලත් මම ජොබ්ස් එහෙම ෆුල් ටයිම් ජොබ්ස් වලට ඇප්ලයි කරා. කිසිම රෙස්පොන්ස් එකක් තිබුණේ නැහැ, පොසිටිව් රෙස්පොන්ස් එකක්. ඉතින් ගොඩක්ම මට තේරුණා මේක මගේ ගෝල් එකට යන්න ටිකක් මේ රෙස්පොන්සස් එක්ක අමාරු වෙයි කියලා. මොකද මට ග්‍රැජුවේට් වීසා එකේ ඉතන මිතුරුලා තිබුණේ අවුරුදු දෙකමාරක් වගේ. ඊට පස්සේ ගොඩක් මයිග්‍රේෂන් ඒජන්ට්ස් ළඟට ගියා. ගිහිල්ලා මට හම්බෙච්ච ඇඩ්වයිස් තමයි රීජනල් යන්න කියන එක. මම 2016 ඉඳලා 2017 අප්‍රේල් වෙනකම් වගේ මම ගොඩක් ලොකු රිසර්ච් එකක් කරා. මේ රිසර්ච් එකත් කරන ගමන් මම මගේ ඉන්ටර්න්ෂිප්ස් මම ඩිජිටල් මීඩියා ඉන්ටර්න්ෂිප් එකක් කර හිටියා. ඒකෙත් මාස 6ක විතර එක්ස්පීරියන්ස් මම ඇකුමුලේට් කරගත්තා. රීජනල් රෙක්‍රූට්මන්ට් ඒජන්සිස් වලට මම කන්ටැක්ට් කරා. නමුත් කිසිම පොසිටිව් ආන්සර් එකක් හම්බුනේ නැහැ. ඊට පස්සේ තමයි මම ඩාවින් ගැන පොඩ්ඩක් රිසර්ච් කරේ. මගේ සිටුවේෂන් එක අනුව ඩාවින් තමයි මගේ ගෝල් එකට යන්න පුළුවන් අර ෆීසිබල්ම ඔප්ෂන් එක. ඊට පස්සේ මම තීරණය කරා ඩාවින් වලට යනවා කියලා. පස්සේ ළඟ තිබ්බ මගේ බඩුත් ඇඳුම් ඔක්කොම අරගෙන මම මගේ වාහනේ මම ඩ්‍රයිව් කරා කිලෝමීටර් 4000ක් මේ ගමන් ඉඳලා ඩාවින් වලට. නයිට්ස් 3ක් වගේ ගියා ඩාවින් වලට එන්න. ඩාවින් වලට එන ගමන් තමයි මම තනකුත් රෙන්ට් එකට බැලුවේ. එහෙම ඇවිල්ලා කෙලින්ම ඩාවින් ආපු ගමන් ඒ තනත් සෙට් කරගත්තා. ඊට පස්සේ තමයි මම මගේ ආපහු ජොබ් හන්ටින් එක මම පටන් ගත්තේ. එහෙම පටන් ගද්දි ඒ දෙක තුනකට ඇප්ලයි කරා. නමුත් කිසිම පොසිටිව් රෙස්පොන්ස් එකක් ආව නැහැ. හැබැයි ඒ ඇප්ලයි කරපු එකකින් මට රෙස්පොන්ස් එකක් ආව. මෙහෙමයි, අපිට මෙහෙම ස්කිල්ස් තියෙන, ඩිජිටල් මීඩියා ස්කිල්ස් තියෙන පුද්ගලෙක් ඕනේ. අපේ මේන් රග්බි ලීග් එකක් තියෙනවා. ඒකේ ඒගොල්ලන්ගේ මැචස් වල මැචස් කවර් කරන්න මේකට IT සහ ඩිජිටල් මීඩියා සම්බන්ධ මේ පොසිෂන් එකක්. පස්සේ මට ඒගොල්ලෝ පොඩි ටෙක්නිකල් ඉන්ටර්වියු එකක් තිබුණා. ඊට පස්සේ ඒකෙන් පස්සේ ඒක කොහොමරි පාස් වෙලා ප්‍රැක්ටිකල් ඉන්ටර්වියු එකක් තිබුණා. කියන්නේ මේකලන් මැචස් වලට ඇවිල්ලා ඒගොල්ලන්ට බලන්න ඕන කරලා තිබුණා මගේ ස්කිල්ස් කොහොමද කියලා, කැමරා ඔපරේෂන් කොහොමද කියලා. ඉන්ටර්වියුස් දෙක තුනක් තිබුණා. ඊට පස්සේ ඉන්ටර්වියුස් දෙක තුන ඒගොල්ලෝ ගොඩක් සැටිස්ෆයි වුණා. ඊට පස්සේ මම දිගටම මාස 6ක් විතර වැඩ කරලා තමයි මම මගේ 489 වීසා එකට ඇප්ලයි කරේ.
අපි දැන් යමු වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් වලට. මෙල්බර්න් වල දුලාජ් රන්දික SBS අපත් සමග අදහස් දක්වා සිටියා. එම්ප්ලොයර් ස්පොන්සර්ෂිප් එකක් හොයාගෙන ඉන්න අතරතුර දුලාජ්ගේ ආයතනය වසදැමීමට හදිස්සියේ තීරණය කළා තියෙනවා. ඉතින් දුලාජ් මුහුණ දුන්න ඒ අත්දැකීම ඔහු මේ විදිහට අපත් සමග බෙදාගත්තා.
මම ඔස්ට්‍රේලියාව වලට ආවේ 476 කියන ග්‍රැජුවේට් වීසා එකෙන්. ඒක ස්කිල් ග්‍රැජුවේට් වීසා එකක් ඉංජිනේරින් ඩිග්‍රීස් වලට. ඒකෙන් ඇවිල්ලා තව අවුරුදු දෙකමාරක් මට තිබ්බේ. මට ජොබ් එකක් හොයාගන්න පුළුවන් වුණා මාස දෙකක් විතර ඇතුළත. මට ජොබ් එකක් සෙක වෙලා තිබිච්ච හින්දා මට අන්තිම මාස 3 තමයි මම ඩිසයිඩ් කරේ එම්ප්ලොයිගෙන් රික්වෙස්ට් කරන්න මට ස්පොන්සර් කරන්න පුළුවන්ද කියලා. මම රික්වෙස්ට් කරාම ඒගොල්ලෝ ඒකට ඕකේ වුණා. මට ස්පොන්ස් කර පලවෙනි කම්පැනිය කොවිඩ් එකේ තිබ්බ ඉම්පැක්ට එකත් එක්ක ෆයිනන්ශලි ස්ට්‍රගල් වෙලා එක බෑන්ක් කරප් වුණා, එකනේ ලිකිඩේට් වුණා. ඒක අපිට සඩන්ලි අනවුන්ස් කරේ, ගැනේ අද අපිට මිරිනයක් තියලා කියලා හෙට ඉඳන් වගේ අපේ ජොබ්ස් නැති වුණා. ඒකත් එක්ක මට පර්සනලි ලොකු ස්ට්‍රෙස් එකක් ආවා, විශේෂයෙන් මාස 3ක් ඇතුළත වෙන ස්පොන්ස කෙනෙක් හොයාගන්න ඕන කියන එක. ඒ දවස්වල කොවිඩ් හින්දා ගොඩක් බිස්නස් වැටලා තිබිච්ච කාලයක්, තව එම්ප්ලොය කෙනෙක් හොයාගෙන ඒගොල්ලෝ මට ස්පොන්සර් කරන්නත් කැමති වෙන්නත් ඕනේ. අනිත් එක ඒක ලොකුම දේ තමයි ස්පොන්සර් පොස්ට් එකක් දරන්න ඕනේ අපිට ස්පොන්සර් කරන්න. ඒකෙදි මම ගොඩක් ස්ට්‍රෙස් වුණා. මගේ එම්ප්ලෝයර් පළවෙනි එම්ප්ලෝයර් ලික්විඩේට් වුණාට පස්සේ මම ඉස්සෙල්ලාම කරේ ලෝයර්ස්ලා කීප දෙනෙක්ව කන්සල්ට් කරලා දැන් මට තියෙන චාන්සස් මොනවද, මොනවද මේ රෙස්ට්‍රික්ෂන් එක තියෙන සර්කම්ස්ටන්සස් කියලා ඒගොල්ලත් එක්ක ඩිස්කස් කරපු එක. මට සමහර ලෝයර්ස්ලා ඇත්තටම මේ මට සීවී එකත් එවන්න කිව්වා ඒගොල්ලෝ සපෝට් කරන්නම් ජොබ් එකක් හොයාගන්න කියලා. ඊට පස්සේ මම පර්සනලි ජොබ්ස් හොයන්න පටන් ගත්තා. ලින්ක්ඩ්ඉන් එක කොහොමත් මම අප්ඩේට් එකේ තියාගත්තා ඒදෙද්දිත්. ඊට පස්සේ මට හැබැයි සෙකන්ඩ් එම්ප්ලෝයව හම්බුනේ මට කලින් එම්ප්ලෝයගේ හයි ලෙවල් මැනේජ්මෙන්ට් එකයි ඩිරෙක්ටර්ස්ලගේ තිබුණ කන්ටැක්ට් එකකට තමයි මට සෙකන්ඩ් එම්ප්ලෝය හම්බුනේ මට ස්පොන්සර් එක ට්‍රාන්ස්ෆර් කරගෙන ඉදිරියට වැඩ කරගෙන යන්න යලුත් කම්පැනි.
මේ වගේ අත්දැකීමක් ඕනෑම අයෙකුට අත්විඳීමට හැකියාවක් පවතින නිසා පෙර සූදානමක් තිබිය යුතු බව දුලාච් වැඩිදුරටත් පවසා සිටියා.
ඔය 2 විසකේ ඉන්නකොට අපි ගොඩක්ම කොන්ෂස් වෙන්න ඕන දේ තමයි, يعني අපි කෙයාර්ෆුල් වෙන්න ඕන දේ තමයි. මටත් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්කත් මට කියන්න තියෙන්නේ අපිට ජොබ් එක නැති වෙනවා කියන එක වෙන්න පුළුවන් මොකක් හරි හේතුවක් හින්දා. එහෙම වුණොත් ඒ වගේ අවස්ථාවකට අපි මුණ දෙන්නේ කොහොමද කියලා අපි මුලින් ප්‍රිපෙයාර් වෙලා ඉන්නවනම් ඒක ගොඩක් වටිනවා කියලා මට හිතෙනවා. තව දෙයක් තමයි රෙක්‍රූට්මන්ට් ඒජන්සිස් වලට කන්ටැක්ට් කරලා තියාගන්න. සමහරවිට රෙක්‍රූට්මන්ට් ඒජන්සිස් වලින් අපි ලින්ක්ඩ්ඉන් එක ත්‍රූ අපිව කන්ටැක්ට් කරන, අපි ජොබ් එක කරන ගමන්ම ඒලත් එක්ක කන්ටැක්ට් එක තියාගන්න. පස්සේ කන්ටැක්ට් කරලා මේ වගේ සිටුේෂන් එකක් ආවොත් ඔයාලා ජොබ් එක වගේ රිඩන්ඩන්ට් වුණොත් ජොබ් එක නැති වුණොත් එතකොට ඔයාලට කතා කරලා අහන්න පුළුවන් මෙහෙම සිටුේෂන් එකක් තියෙනවා, ස්පොන්සර්ෂිප් එකක් එක්ක එම්ප්ලොයර් කෙනෙක් ඔයාලට හොල දෙන්න පුළුවන්ද කියලා.
අපි දැන් යමු වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයේ රීජනල් ප්‍රදේශයක එම්ප්ලොයර් ස්පොන්සර්ෂිප් එකක් සොයාගෙන ගිය විවේක් රණසිංහගේ අත්දැකීම ඔබත් සමග බෙදාගන්න.
මමයි මගේ වයිෆ්යි අපි ස්පොන්සර්ෂිප් එකකට ඇප්ලයි කරා. ඊට පස්සේ අපිට ස්පොන්සර්ෂිප් ජොබ්ස් ඇප්ලයි කරද්දී ලංකාවේ ඉන්න කාලෙකම ඇප්ලයි කරා. අපි ජොබ්ස් මගේ දැන්නේ 150කට වැඩි ඇප්ලයි කරලා තියෙනවා ස්පොන්සර්ෂිප් හොයාගෙන. අන්තිමට අපිට හිතුවේ නැති තැනකින් අපිට කෝල් කරලා කිව්වා එහෙම ස්පොන්සර්ෂිප් ඔප්ෂන් එකක් තියෙනවා. අපිට ඉන්න පුළුවන් නෙක්ස්ට් වීක් පටන් ගන්න පුළුවන් අපි ස්පොන්සර්ෂිප් එක දෙනවා. අපිට තියෙන්නේ චෙක් කෙනෙක් විදියට එන්න කිය. හැබැයි වයිෆ්ගේ ජොබ් ස්පොන්සර්ෂිප් එක හම්බුනේ රෝස්පට් කියලා කබල් දෙකක්. මම 150 කිලෝමීටර්ස් 200 කියලා තිබ්බා. ඒත් අපි ස්පොන්සර්ෂිප් එක දෙන්න ඔරිජිනල් චීප් නිසා අපි ඒකට කැමති වෙලා හැමදාම උදේ පාන්දර එන ලොකු ඩිස්ටන්ස් එකක් තිබුණා. උදේ පාන්දර නැගිටලා ගිහිල්ලා යල්කොමරි අපි ජොබ් එක ඉන්ටර්වියු එකේ පාස් වෙලා අපි ජොබ් එක හම්බුණා. ඒකට ජොබ් එක හම්බුණාට පස්සේ ඒගොල්ලන්ගේ වචනේ කොන්ස්ටන්ට්ලි චේන්ජ් වෙනවා. හැමදෙස්සම තව මාස කෙනෙක් ඉන්න ඕනේ, තව මාස හයක් ඉන්න ඕනේ. ඒ වගේ අපි අන්තිම අවුරුද්දක් ඉන්න ඕනේ කියලා කිව්වා. ඒකේ වහනකට කිව්වා ඔහට කලින් අප්ලයි කරන්න කට්ටිය ඉන්නවා කියලා. මේ කට්ටිය ජොයින් වුණේ අපේ මගේ වයිෆ් ජොබ් එක හම්බුණාට පස්සේ. ඒගොල්ලන් ගැටලේ අර කට්ටිය අඳුරලා ඉන්න නිසා ඩිෆරන් බයසස් තිබිච්ච නිසා ඒගොල්ලන් ඉස්සරහට බලලා ඒගොල්ලන්ගේ ස්පොන්සර්ෂිප් කොම්බිනේෂන් එක ඉස්සල්ලා කරා. ඊට පස්සේ ඒගොල්ලන්ට තිබිච්ච නම්බර් ඔෆ් ස්ලොට්ස් ඒගොල්ලන්ට ඇත්ත ෆයිනෑන්ෂියල් එකට තිබිච්ච සම්පත කරන්න පුළුවන් ගාන මදි වුණා නිසා අපිට ඊළඟ අවුරුද්ද යනකම් නිඳ ඕනේ කියලා කිව්වා. එතකොට අපි ෆුල් ඩිසපොයින්ට් අපි ගියා අපි වෙන තැනකට ආයෙත් ඇප්ලයි කරලා පටන් ගන්නවා කියලා මම හිතනවා. මොකද අපි ඉන්න නිසා එක එක්ස්පයර් වෙනවා තව මාස කීපයක. අපිට තව මාස 3යි තිබ්බ. දිනේ මාස 3 ඇතුළත අපි ඩක්කාරගෙන ජොබ් එක හොයාගත්තා. අපි මත බොහොම මාරුවෙන් කතා කරලා ඩ්‍රී වෙලා පඩිය නෙගෝෂියේට් කරලා කුමාර කුමාරි කරලා අපිට අලුතින් ස්පොන්සර්ෂිප් එකක් හම්බුණා. ඒකෙන් අපෝ මුලින්ම අපි ප්‍රොසෙස් එක පටන් ගෙන ඇප්ලිකේෂන් එක කරගෙන යනවා.
මේ වගේ එම්ප්ලොයර් ස්පොන්සර්ෂිප්ස් අවස්ථා ලබා දෙන අතරතුර විවිධ නීති විරෝධී මෙන්ම විවිධ අකටයුතුකම් සිදුවීමටද යම් ඉඩකඩක් පවතින බව විවේක් පෙන්වා දෙනවා.
මේ වගේ ස්පොන්සර්ෂිප් ජොබ් ඇප්ලයි කරද්දී ලොකු ගොඩක් ඒවා පොඩක් හිතලා බලන්න වෙනවා. මොකද එක එක unexpected දේවල් සජෙස්ට් කරන්න පුළුවන් සමහරකට එම්ප්ලොයිගේ සයිට් එකේ. මගේම උදාහරණයක් කරගත්තොත් මගේ එක්ස්පීරියන්ස් එක අපි ජොබ් ඇප්ලයි කරද්දී අපි ඉන්ටර්වියු එකට කෝල් කරා. ගොඩාවට පස්සේ ඔ අපි ස්පන්සිප් වෙන්න පඩිය ගැන කතා කරනකොට ඉගුලු කිව්වේ දැන් අපේ අලුත් නීති රණුව අපිට 70,500 අපේ මොකේ ගාණක් ගෙවන්න ඕනේ ඇනුවල් පඩි එනට ඒගොල්ලෝ කිව්වා අපිට 70,000 ගන්න ඒ මාසෙ මාසෙට අපිට බැංක එකට දාන්නම් එතකොට ඒගොල්ලන්ගේ ඇත්ත අපේ ඇත්ත පරිය 50,000 එක්ක 70,000 එතකොට ඉතුරු ගාණ ඒ මාසෙන් ඉතන ඉතුරු ගාණ අපි ඒගොල්ලන්ට කෑෂ් දෙනවා අපෝ රිෆන්ඩ් කරනවා ඕකේ එක එක කතන්දර එනවා ඩිෆරන් ඩිෆරන් එම්ප්ලොයිස් අත් එක්ක අප්ලයි කරද්දි ඒගොල්ලෝ බලනවා කොහොමද ඒගොල්ලන්ට ප්‍රොෆිට් එක ගන්න පුළුවන් කියලා ඊට අමතරව අපේ එක එක පේමන්ට්ස් තියෙනවා කරන්න අපි ඇප්ලිකන්ට් විදියට කරන්න ඕනේ පේමන්ට්ස් තියෙනවා සහ එම්ප්ලොයර් කරන්න ඕනේ තමන්ගේම පේමන්ට්ස් ටිකක් තියෙනවා ඒගොල්ලෝ රෙජිස්ටර් වෙන්න ඕනේ ඒගොල්ලන්ගේ රෙජිස්ට්‍රේෂන් ඇප් ස්පොන්සර්ෂිප් රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් ගන්න ඕනේ ඒවලට ඒගොල්ලෝ ගෙවන්න සමහර විට ඒ ගාස්සොත් ඇප්ලිකන්ට් හරහා ගෙවා ගන්නවා ඒගොල්ලෝ ඊට අමතරව ලොකු දෙයක් තමයි අපේ අවර්ස් ෆික්ස්ඩ් කියන අපිට පය ගණක් තියෙනවා සති දෙකකට කරන්න ඕනේ. ඒගොල්ලෝ දන්නවා අපි කුස ඩිස්ප්ලේ කරන ජොබ් එකකට කියලා. ඒක නිසා අපිට වැඩි පය ගණක් තියෙනවා. දැන් ඕල්මෝස්ට් ලයික් යු නෝ දවල් එක වගේ කටහයන කරන්න තියෙන පය ගණන්. ලිකේ වැඩිපුර කරන පය වලට ගෙවන්නේ නැහැ. ඒ වගේ තැන් අවස්ථා එන්න පුළුවන්. ඒ වගේ ස්පොන්සර්ස්ලා ඒ වගේ එම්ප්ලොයර්ස්ලා ඉන්න පුළුවන්.
එම්ප්ලොයර් ස්පොන්සර්ඩ් වීසා සඳහා නව නීති ගෙනීමට ඔස්ට්‍රේලියානු රජය පසුගියදා කටයුතු කළා. මේ සම්බන්ධව කරුණු විමසා සිටීමට අපි සම්බන්ධ කරගත්තා සිඩ්නි නුවර සංක්‍රමණික නීති උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ. ඉතින් මේ නව නීති සම්බන්ධව ඔහු අප සමග මේ විදියට කරුණු පැහැදිලි කර සිටියා.
subclasses 457, 482 and 494 කියන visa category තුනට තියෙන visa conditions තියෙනවා. කලින් වගකීම් වශයෙන් තියෙන දවස් 28ක් ඇතුළත කලිනුත් දැනුම් දෙන්න ඕනේ රස්සාවක් අහිමි වෙච්ච අවස්ථාවකදී මෙතන වගකීම් යුතු පාර්ශවයන් දෙකක් ඉන්නවා. සේවා යෝජකයා සහ සේවා සේවකයා කියන දෙපැත්තෙන්ම මේ වගවීම තියෙනවා. ඒක තමයි පළවෙනි කරුණ. ඒ පළවෙනි කරුණ සම්බන්ධයෙන් කිසිදු වෙනසක් නැතුව තවදුරටත් ඒකේ විදිහටම පවතිනවා. දෙවෙනි වැදගත් වෙනස වශයෙන් අපි සඳහන් කරා යම්කිසි අවස්ථාවක් රැකියාවක් මේ වීසා කාණ්ඩයක ඉන්න කෙනෙක්ට රැකියාව අහිමි වෙච්ච අවස්ථාවකදී දින 90ක කාලයක් පමණයි දීලා තිබ්බේ රැකියාවක් හොයාගන්න. මේ දින 90 දින 180 දක්වා වැඩි වෙලා තියෙනවා. තුන්වෙනි වැදගත් කරුණ වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන් මේ ට්‍රාන්සිෂන් පීරියඩ් එකේදී සේවකයෙකුට හැකියාව තිබුණේ නැහැ. අදට කලින් ඒ කියන්නේ 2024 ජූලි පළවෙනිදාට කලින් ඒ අයට හැකියාව තිබ්බේ නැහැ මේ ට්‍රාන්සිෂන් පීරියඩ් එකේදී වෙන කෙනෙක් ගාව වෙන රැකියාවක් කිරීමේ හැකියාව තිබ්බේ නැහැ. අදින් පස්සේ මේ අවස්ථාව ඉතාම හොඳ තැනකට ගෙනල්ලා තියෙනවා සංක්‍රමණ දෙපාර්තමේන්තුව මගින්. ඒක තමයි ඒ අය ඒ රැකියාවක් සොයාගන්න කාර්යයේ නිරත වෙන අතරතුරදී ඒගොල්ලන්ට පුළුවන් තමුන්ගේ රැකියාවේම හෝ වෙන සේවා යෝජකයෙකු ගාව ඉන්නීම හෝ තමුන්ගේ රැකියාවෙන් පරිබාහිර රැකියාවක වෙන සේවා යෝජකයෙකුගේ ගාව රැකියාව කරගෙන තමුන්ට ආදායම් මාර්ගයේ දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. මේකට දවස් 180ක් වෙනකම් දීලා තියෙනවා. අවසාන කරුණු වශයෙන් අපිට සාධාරණ කරන්න පුළුවන් මේ 180 ඒවා වීසා බලපත්‍ර කාල පරිච්ඡේදයක් තුළදී කියන අපි දල වශයෙන් ගත්තොත් අවුරුදු 4ක 457 වීසා එකක් සැලකුවොත් ඒ අවුරුදු 4ේ 457 වීසා එකේදී මම කලින් ගත්ත උදාහරණයේදී පළවෙනි අවුරුදු 4දී මෙයාට අහිමි වෙන රැකියාව එයාට පුළුවන් මාස 6ක් ඒ කියන්නේ දවස් 180ක් යනකම් තව රැකියාවක් හොයාගන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම තත්වයකට තුන්වෙනි අවුරුද්ද පවතුනොත් ඊළඟ සේවා යෝජකයා ගාවදී උනත් නැවත වරක් ඒ කන්සෙෂන් එක තවත් දවස් 180කට ඒ කියන්නේ උපරිම කාල පරිච්ඡේදය දින 365 ඉක්මවන්න නොවන තාක් දුරට මේගොල්ලන්ට සේවකේ රැකියාවක් සොයා ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා.
හොඳයි, ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අපත් සමග එකතු වූ නීතිඥ රුවන් සමරසිංහ මහතාට. ඒ වගේම තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීමට අපත් සමග ඩාවින් නුවරින් සම්බන්ධ වුණු ඕනෙල් අමරතුංග, වික්ටෝරියා ප්‍රාන්තයෙන් සම්බන්ධ වුණු දුලාජ් රන්දික සහ විවේක් රණසිංහට අපි අපේ ස්තුතිය පුදකර සිටිනවා. එහෙනම් ඉතින් ලබන මාසේ විනිවිද ජනතා මත විමසුමෙන් නැවතත් උණ ගැසෙමු.
විනිවිද ජනතා මත විමසුම.
ඔස්ට්‍රේලියාවේ කාලීනව වැදගත් වන තවත් කාරණාවක් පිළිබඳව ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් සමගින් අපි ලබන මාසයේත් අවසාන අඟහරුවාදා හමුවෙමු.